SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
ලෝපුරා මේ වෙනකොට තිබෙන සුවිශේෂතා පිළිබඳව කතාබහ කිරීම අපි දැන් එහෙමනම් ආරම්භ කරමු ලෝවටා විශේෂාංගය තුලින්. සුපුරුදු විදිහට සවිස්තරාත්මක විග්‍රහයට දැන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා ශ්‍රී ලංකාවේ සිට AFP ප්‍රවෘත්තිජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල් සුබෝදාසනක් ආයුබෝවන්.
සුබෝදාසනක් දිලුක්ෂි ආයුබෝවන්.
ඔව් අදින් ආරම්භ වෙනවා තවත් එක්තරා වැදගත් සමුළුවක් G20 සමුළුව G20 සමුළුව ජර්මනියේ හැම්බර්ග් නගරයේදී. ලෝකයේ ප්‍රධාන ප්‍රබල ආර්ථික වටපිටාවක් තියෙන රටවල් 20ක රාජනායකයන් අද මේ සමුළුවේදී හමු වෙනවා. අමල් අපි මෙතනින් අද දවසේදී සාකච්ඡාව ආරම්භ කරමු. සමස්ත ලෝකයේම අවධානය යොමු වෙලා තියෙන සමුළුවක් කොහොමද මේ සඳහා තියෙන සූදානම සහ සුවිශේෂතා මේ වෙනකොට අපිට දැනගන්න තියෙන මේ සමුළුවට සමගාමී?
ඔව් දිලෘක්ෂි, මේ සමුළුව පැවැත්වෙන්නේ ජර්මනියේ හැම්බර්ග් නුවර. මේ වෙනකොට සෑහෙන පිරිසක් විශේෂයෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධවත්, ඒ වගේම බටහිර රටවල්වල ගෝලීයකරණයට විරුද්ධවත් කැරලි ගසමින් වීදිවල ඒ විරෝධතා දක්වමින් තියෙනවා. ඔවුන්ට එරෙහිව කැරලි මර්ධන ඒකක සෑහෙන ප්‍රමාණයක් යොදවා තියෙන බවත් අපිට වාර්තා වෙනවා. ඒදී මේ විරෝධතාකරුවන්ගෙන් මේ අවුරුද්දේ ප්‍රධාන ඉලක්කයක් බවට පත් වෙලා තියෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් හැම්බර්ග් නුවරට පැමිණෙන්නට කලින් පෝලන්තේ සංචාරයක් නිමා කළා. ඒ සංචාරයේදී නම් ඔහුට බොහොම සුබ ප්‍රතිචාරයක් තිබුණා. දහස් ගණනක පෝලන්ත ජාතිකයන් ප්‍රධාන නගරයට, වෝසෝ නගරයට ඇවිල්ලා ඔහුව ඉතාමත්ම උණුසුමින් පිළිගත්තා. ඉතින් ඇත්තටම මේ ජී සමුළුව ආරම්භ කරන අවස්ථාවේදී අපි දකිනවා පෝලන්තේ සහ ජර්මනි ඩොනල්ඩ් ට්‍රම්ප්ට එකිනෙකට හාත්පසින්ම වෙනස් විදිහේ ප්‍රතිචාරයක් දක්වපු බවක්. ඒ එක්කම මේ G20 සමුළුවේ රාජ්‍යනායකයන්ගේ සමුළුව ආරම්භ වීමට සමගාමීව ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියාවේ ජනාධිපති පුටින් සමග වෙනමම සාකච්ඡා වටයක් තිබීමට නියමිතයි. මේකත් ඉතාමත් විශේෂ අවධානයකට ලක් වෙනවා. මොකද දැනට ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපති වෙන ඒ මැතිවරණයේදී රුසියාව කොයි ආකාරයෙන්ද ඇමරිකාවේ මැතිවරණ ක්‍රියාදාමයට මැදිහත් වුණේ කියන කාරණාව පිළිබඳ පරීක්ෂණයක් වෙන වටපිටාවක. ඉතින් ලෝක ජනමාධ්‍යම අවධානය යොමු වෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජනාධිපති පුටින් අතර මේ පැවැත්වෙන්නට නියමිත ද්විපාක්ෂික සාකච්ඡාවට.
හොඳයි, සමුළුව පැවැත්වෙන දින දෙක, ඒ කියන්නේ අද සහ හෙට ඇතුළත වාර්තා වෙන සුවිශේෂී තොරතුරු අපි අපේ සමාජ ජාලා වෙබ් අඩවි හරහා ඔබට සමීප කරන්න සූදානම්. අපි මීළඟ කාරණාවට යමු. අපි පහුගිය කාල වකවානුව පුරාම කතාබහ කරමින් ආවා උතුරු කොරියාව මේ න්‍යෂ්ටික අත්දැක බැලීම් සම්බන්ධව ගෙන යන අත්නෝමතික ක්‍රියාදාම නිසා ලෝකයේ රටවල් ගණනාවක් උතුරු කොරියාව සමගින් පසුවන ඒ අමනාපය, ඒ වගේම ඇමරිකාවේ සඳහා තියෙන මැදිහත් වීම සහ ඇමරිකාව මේ වෙනකොට උතුරු කොරියාවට පනවල තියෙන සම්බාධක පිළිබඳව මේ තත්ත්වයේ තුට්ටුවකටවත් මායිම් කරන්නේ නැතුව දින කිහිපයකට කලින් උතුරු කොරියාව නැවත වතාවක් මහද්වීප අතර ක්‍රියාත්මක වන බැලස්ටික් මිසයිලයක් අත්හදා බැලුවා. මේක සිදුවන්නේ අපි මීට කලිනුත් කතා බහ කරපු ආකාරයට කොරියානු මුහුදාශ්‍රිතව ඇමරිකානු යුද නෞකා ස්ථානගත කරලා මේ සම්බන්ධව යම් කිසි වූ තර්ජනාත්මක වටපිටාවක් ඇමරිකාව විසින් උතුරු කොරියාවට නිර්මාණය කළ තියෙන අවධියක. මේකත් සුවිශේෂී වූ කාරණාවක්. මේ මිසයිල් අත්හදා බැලීමට පසුව ඇමරිකාවේ ප්‍රතිචාරය වුණේ මොකක්ද? ඒ සම්බන්ධව මේ වෙනකොට වාර්තා වන අලුත්ම තොරතුරු මොනවාද?
මේ මිසයිල් අත්හදා බැලීම සිද්ධ වුණේ අඟහරුවාදා. ඒ සිද්ධවීමත් එක්කලා අතරම ඇමරිකාව නැවතත් ප්‍රකාශ කරලා තියෙනවා උතුරු කොරියාවට එරෙහිව ඇමරිකාව විසින් පනවපු ආර්ථික සම්බාධක තවත් උත්සන්න කරනවායි කියලා. නමුත් අපි දන්නවා 2006 ඉඳලා මේ වෙනකොට උතුරු කොරියාව සම්බන්ධයෙන් ආර්ථික සම්බාධක 6 වතාවක උත්සන්න කරලා තියෙනවා. ඒවා අලුතෙන් පනවලා තියෙනවා. නමුත් මේ එකකින්වත් මේ උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩපිළිවෙල අඩපණ කිරීමට හෝ බාල කිරීමට කිසිම බටහිර බලවතෙක් සමත් වෙලා නැහැ. මේ අවස්ථාවේදී දිලෘක්ෂ, උන් අඟහරුවාදා ඒ අතදා බලපු මිසයිලය සාමාන්‍යයෙන් කිලෝමීටර් 900කට අධික දුරක් ගමන් කළා කියලායි වාර්තා වෙන්නේ. මේකේ වඩා වැදගත් වෙන්නේ මේ මිසයිලය මුහුදු මට්ටමේ ඉඳලා කිලෝමීටර 2800ක විතර උසකට එය ගමන් කිරීමට සමත් වුණයි කියලා කියනවා. ඒ අනුව උතුරු කොරියාව මේ වෙනකොට ප්‍රකාශයට පත් කරලා තියෙනවා මේ මිසයිල භාවිත කරමින් තමන්ගේ රටේ ඉඳලා කිලෝමීටර 7000ක හෝ 8000ක් දුර ප්‍රමාණයට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාව දැන් ඔවුන් ලබා ගත්තයි කියලා. ඒ කියන්නේ ඇමරිකාවේ සමහර ප්‍රාන්තයට, ඒ කියන්නේ බටහිර පැත්තට තියෙන ඒ ප්‍රාන්තවලට ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාව දැන් උතුරු කොරියාව සතුව තියෙනවායි කියලා. මේ පිළිබඳව G20 සමුළුවේත් සාකච්ඡාවට භාජනය වීමට නියමිතයි.
අමල්, එතකොට මෙතනදී මේ පොදුවේ ජාත්‍යන්තර ප්‍රජාවට මතුවෙන කාරණාවක් වෙන්නට ඕනි කියලා මට යම් කිසිවූ හැඟීමක් ඇති වෙනවා. මොකද ජාත්‍යන්තර ප්‍රජාව විවිධ මාධ්‍ය හරහා මේ සම්බන්ධයෙන් සිදු කරන කතා දිහා බැලුවහම ඒ තමයි දැන් මේ වෙනකොට අපි දන්නවා අන්තර්ජාතිකව යම් යම් ප්‍රඥප්ති සහ එකඟතා තියෙනවා මේ න්‍යෂ්ටික අත්හදා බැලීම් සම්බන්ධව ක්‍රියාත්මක වන ඒ රටවල් න්‍යෂ්ටික බලය හිමි රටවල් මේ වට යම් ආකාරයකට අත්සන් කරලා තියෙනවා. සමහරු මේ එකඟතාවලට යම් ප්‍රමාණයකට එකඟ වෙලා තියෙනවා. එතකොට එක්සත් ජාතීන්ගේ සංවිධානයට යම් කිසිවූ වගකීමක් නැද්ද මේ සම්බන්ධයෙන්, මේ න්‍යෂ්ටික අත්හදා බැලීම් සම්බන්ධයෙන් හෝ න්‍යෂ්ටික බලය සම්බන්ධයෙන් යම් කිසි රටක් අත්සන් තැබිය යුතු ඒ එකඟතා සහ ගිවිසුම් වල යම් කිසිවූ සංශෝධනයක් සිදු කරන්න මේ සම්බන්ධව අන්තර්ජාතික ප්‍රවෘත්ති මාධ්‍ය කොයි ආකාරයෙන්ද තොරතුරු වාර්තා කරන්නේ?
දිල්රුක්ෂි, අතර මෙතන ප්‍රශ්න වෙලා තියෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට මේ පිළිබඳ පියවරක් ගැනීමට නම් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සියලුම සමාජිකයන් ඒ පිළිබඳව ඒකමතික අදහසක් තියෙනට ඕන. නමුත් අපි දැන් දකිනවා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ රුසියාව සහ චීනය ඔවුන් ප්‍රකාශ කරන්නේ ඇමරිකාව උතුරු කොරියාවේ අත්නොමතික ක්‍රියාකලාපය පාවිච්චි කරමින් යුදමය පියවරක් ගනීවි කියලා උතුරු කොරියාවට විරුද්ධ එසේ කරොත් ඒක චීනයටත් ඒ වගේම රුසියාවේ බලයටත් ඒක අභියෝගයක් වෙන්න පුළුවන් කියන ස්ථාවරේ තමයි ඔවුන් ඉන්නේ.
අමල්, එතනදී දැන් අර ඔබ සඳහන් කරපු ආකාරයට ඔය බෙදීම පිළිබඳව සඳහන් කරද්දී උතුරු කොරියාවට පක්ෂපාතී වෙන ප්‍රධාන රටවල් දෙකක් තමයි රුසියාව සහ චීනය කියලා කියන්නේ. ඉතින් මං හිතන්නේ උතුරු කොරියාව උපරිමයෙන්ම අවස්ථාව පාවිච්චි කරනවා.
ඔව් දිලක්ෂි, අනිත් ඒ කියන්නේ කොතරම් ආර්ථික සම්බාධක පැනෙවුවත් තමන්ගේ අසල්වාසී රටවන චීනය හරහා තමන්ට අවශ්‍ය සියලුම දේවල් ලබා ගැනීමේ හැකියාව උතුරු කොරියාවට තියෙනවා. ඉතින් මේ ඒ නිසාම තමයි මේ වෙනකොට ඇමරිකාව ප්‍රකාශ කරන්නේ උතුරු කොරියාවට පමණක් නෙමෙයි මේ ආර්ථික සම්බාධක පැනවිය යුත්තේ උතුරු කොරියාව සමග කටයුතු කරන අනෙකුත් සියලුම පාර්ශ්වයන්ට දැඩි සම්බාධක පනවන්න ඕනේ කියලා.
හොඳයි, අපි ඊළඟට වෙනිසියුලාව පිළිබඳව කතා බහ කරමු. ඔබට මතක ඇති පසුගිය විශේෂාංගයෙන් අපි වෙනිසියුලාව පිළිබඳව විශේෂයෙන් කතා බහ කළා. ඒ තමයි වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදුරෝට එරෙහිව රටේ ඇති වෙලා තියෙන ඒ මතභේදකාරී තත්ත්වය. ඒ වගේම ඊට සමගාමීව අපි ඔබට වාර්තා කළා මේ හෙලිකොප්ටරයකින් ග්‍රෙනේඩ් ප්‍රහාරයක් සිදු කළා කියලා වෙනිසියුලාවේ ශ්‍රේෂ්ඨ අධිකරණයට. මේකත් විශේෂිත වූ කතාවක් බවට පත් වෙලා තිබුණ පසුගිය සතියේ. මේ සතියේ වෙනකොට වෙනිසියුලාවෙන් තවත් කතාවක් ආරංචි වෙනවා. රජයට පක්ෂපාතී අයවලුන් ගිහිල්ලා විපක්ෂයේ පිරිසකට පහර දීලා කියලා. මේකත් අන්තර්ජාතික ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛතම ස්ථානයක් බවට පත් වෙලා තිබුණු සිදුවීමක්. මේ සිදුවීම පිළිබඳවත් එහි පසු කතන පිළිබඳවත් අපි ටිකක් කතා බහ කරමුම.
දිලුක්ෂි, මේ වෙනකොට වෙනිසුවේලාවේ රාජ්‍ය විරෝධී සටන් සහ ඒ විරෝධතා නිසා 91 ජීවිතක්ෂයට පත් වුණයි කියලා වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම ඒ රජයට විරුද්ධ කැරලි දිගින් දිගටම රට පුරාම තියෙන තත්ත්වයකුත් උද්ගත වෙලා තියෙනවා. ඒ වටපිටාවතුල තමයි මේ අපි දකින්නේ අලුත්ම සිද්ධිය. ඒක තමයි ඒ රජයට පක්ෂ මදුරෝ ජනාධිපතිවරයාට පක්ෂ පිරිසක් පාර්ලිමේන්තුව වටලා පාර්ලිමේන්තු විපක්ෂ සමාජිකයන්ට ප්‍රහාරයක් එල්ල කළා. අතර මේ අවස්ථාවේදී රටේ පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නේ විපක්ෂයේ සතුව. ඉතින් මදුරෝ ජනාධිපතිවරයා උත්සාහ කරනවා රටේ ව්‍යවස්ථාව වෙනස් කරලා තමන්ගේ බලය තවත් තහවුරු කර ගැනීමේ අලුත් ව්‍යවස්ථාවක් ස්ථාපිත කර ගැනීමට. ඒ සඳහා ඔහු දැඩි උත්සාහයක් ගන්නවා. ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් හැටියට තමයි අපි දකින්නේ විපක්ෂයට විරුද්ධ ජනාධිපතිවරයාට පක්ෂපාත පිරිසකට මේ විදිහට පාර්ලිමේන්තුවට කඩාවැටිලා ඒ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට පහර දෙන්නට සලස්සලා තියෙන. ඉතින් මේක ඇත්තටම රජයේ හමුදා පැත්තකට වෙලා ඉන්නකොට 100කට අධික විපක්ෂයේ පිරිසකට පහර දෙන්නට කටයුතු ඉදලා තියෙන. ඉතින් මේක වෙනිසුවේලාවේ ඇති වෙලා තියෙන ඒ දේශපාලන අර්බුදේ තවත් සුවිශේෂී සම්දිස්ථානයක් හැටියට තමයි මේ වෙනකොට වාර්තා වෙන්නේ.
අපි ඔබට මීට කලින් වාර්තා කළා කටාරය හා සම්බන්ධව ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳව. කටාර් රාජ්‍යයේ මුස්ලිම් අන්තවාදී සංවිධානවලට උපකාර කරනවා කියන චෝදනාව නගමින් සෞදි අරාබිය ප්‍රමුඛ රටවල් කිහිපයක් රාජතාන්ත්‍රික සබඳතා නවතා දැමුවා කටාරේ සමග. අපි ඔබට ඒ රටවල් මොනවද කියලාත් කිව්වා. සෞදි අරාබිය, එක්සත් අරාබිය අමීරාජ්‍ය, ඊජිප්තුව සහ බහරේනේ කියන රටවල් කලින්නම් තවත් රටවල් කිහිපයක් තිබුණා. දැන් ඔවුන් එයින් අයින් වෙලා. කොහොම වුණත් දැන් මේ සතිය වෙනකොට අපිට වාර්තා වුණා මේ සෞදි අරාබිය ප්‍රමුඛ මේ කටාර් විරෝධී මැදපෙරදිග මේ රටවල් සන්ධානය එකතු වෙලා යම් කිසි වූ කොන්දේසි 13ක් ඉදිරිපත් කළ තිබුණා කටාර් රාජ්‍යයට. වහාම පැය 48ක් ඇතුළත මේ සඳහා ක්‍රියාමාර්ග ගන්න ඕනේ කියලා. මේකත් සුවිශාල වූ ප්‍රවෘත්තියක් අන්තර්ජාතිකව කතාබහ වුණා. මොකක්ද මේ නියෝග 13? ඒ සඳහා කටාරයෙන් ලැබුණු ප්‍රතිචාර මොනවාද?
ඔව් දිලක්ෂි, ඇත්තටම මේ අවස්ථාවේදී සෞදි අරාබියාව, බාහරේන්, එතකොට ඊජිප්තුව, එක්සත් අරාබි එමිර් රාජ්‍ය ජූනි මාසේ 22 තමයි ප්‍රකාශයට පත් කළේ කටාර් රාජ්‍යයට ඔවුන් අවසාන නිවේදනයක් නිකුත් කළා. දින 10ක් ඇතුළත කොන්දේසි 13කට එකඟ වෙන්නට ඕනේ කියලා. නමුත් ඒ දින 10 අවසන් වුණත් කටාර් රාජ්‍ය ඒ කොන්දේසි වලට එකඟ වුණේ නැහැ. පසුව ඔබ කිව්වා වගේම ඔවුන්ට තව පැය 48ක කාලයක් දීලා තිබුණා. ඒ කාලයත් ඉරිදා වෙනකොට අවසන් වුණා. නමුත් කටාර් රාජ්‍ය ඒ කිසිවකට එකඟ වුණේ නැහැ. කුවේට් රාජ්‍ය මේ වෙනකොට උත්සාහයක් ගන්නවා මේ දෙපාර්ශ්ව අතර යම්කිසි එකඟතාවයක් ඇති කරගෙන මේ අර්බුදය නිමා කරගන්නට. ඉතින් අපි දකිනවා මේ කොන්දේසිවල ප්‍රධානම කොන්දේසියක් බවට පත්වනේ දිලක්ෂි, ඩෝහා නුවර කේන්ද්‍ර කරගෙන දැනට ජාත්‍යන්තර මාධ්‍යයක් හැටියට පැවැත්වෙන අල් ජසීරා රූපවාහිනී නාලිකාව විසිරුවා හරින්නටයි කියලා. ඉතින් ඒක ප්‍රධානම ඉල්ලීම හැටියට කරලා තිබුණා. ඒ වගේම ඉරානය සමග තියෙන රාජතාන්ත්‍රික සබඳතා අවසාන කරන්නට ඕනේ කියලාත් කටාර් රාජ්‍යෙන් ඉල්ලීමක් කළා. ඒකත් මේ වෙනකොට බොහොම පැහැදිලිවම කටාර් රාජ්‍ය ප්‍රතික්ෂේප කළා තියෙනවා. කෙසේ වෙතත් මේ මැද පෙරදිග ඇති වෙලා තියෙන අලුත් රාජතාන්ත්‍රික අර්බුදය විසඳීමේ ලකුණු තවම අපිට දකින්න නැහැ දිලෘක්ෂි.
අල් ජසීරාක පක්ෂපාතී කියන චෝදනාව මෙහිදී නැගිනවා අමල්. ඒ සම්බන්ධව අන්තර්ජාතිකව අනිත් මාධ්‍ය මොකක්ද දරන්නව මතය?
අල් ජසීරා කියන්නේ එක්තරා විදිහකට ආන්දෝලනාත්මක මාධ්‍ය ජාලයක්. මොකද මේ අල් ජසීරා එක ඇත්තටම බිහි වෙන්නේ මැද පෙරදිග වාර්තාකරණයේදී අනෙකුත් ජාත්‍යන්තර මාධ්‍ය බටහිර නැඹුරුවකින් මේ තොරතුරු ලබා දෙනවයි කියන චෝදනාවත් එක්කම තමයි අල් ජසීරා බිහි වෙන්නේ. එතකොට ඇත්තටම අල් ජසීරා මාධ්‍ය ආයතනය මේ මැද පෙරදිග කරුණු සම්බන්ධයෙන් අනෙකුත් බටහිර මාධ්‍යන්ට වඩා සමබරව ප්‍රවෘත්ති ලබා දෙනවයි කියන අරමුණ ඇතිව තමයි ඔවුන් මේක ආරම්භ කරේ. නමුත් ඔවුන්ගේ මේ මාධ්‍යකරණය තුළින් අනෙකුත් සෞදි අරාබියාවේ තියෙන රජ පවුල් වලට මේක තර්ජනයක් වන්නට පුළුවන් කියලා. මොකද විශේෂයෙන්ම අපි දැක්කා මැද පෙරදිග අරාබි වසන්තයේදී අල් ජසීරා මාධ්‍යෙන් අරාබි වසන්තයට පුරෝගාමීව කටයුතු කරපු කණ්ඩායම් වලට යම් වාසියක් ලැබුණයි කියලත් චෝදනාවක් තියෙනවා. ඉතින් ඇත්තටම මේ අල් ජසීරාගේ වල මාධ්‍ය හැසිරීම තුළින් මැද පෙරදිග තියෙන ඒ රජ පවුල් වලට තර්ජනයක් හැටියට තමයි ඔවුන් දකින්නේ.
අපි ළඟට මේ ඉරාකයේ මොසුල් නගරයේ ISIS වලින් මුදවා ගැනීමේ කටයුත්ත පිළිබඳව අවධානයට ලක් කරමු. අපි මීට කලිනුත් හැබැයි මේ පිළිබඳව කතා බහ කළා. මොසුල් නගරය ISIS සංවිධානයට අත්පත් වෙලා තියෙන ප්‍රධාන නගරවලින් එකක්. ඉරාකයේ රජයේ හමුදා සිදු කරන මෙහෙයුම් වලින් බොහෝ දුරට මේ නගරය සම්පූර්ණයෙන්ම අත්පත් කරගන්නට ඉතාමත්ම ආසන්නයි කියලා. ඉරාක අගමැති හයිඩ්‍රා ලබාඩි යම් කිසි වූ නිල ප්‍රකාශයක් කළා තියෙනවා දැන් නම් අපේ ජයග්‍රහණය ස්ථාවරයි කියලා. ඇත්තටම මේ ජයග්‍රහණයත් එක්ක ISIS සංවිධානයේ ඇතිවලා තියෙන පසුබැස්ම සහ ISIS මර්ධනකාරී වැඩපිළිවෙල මේ වෙනකොට කොයි අතකට දිවෙනවද කියන කාරණාවත් අවධානයට ලක් කිරීම වටිනවාම.
ඔව් දිලක්ෂි, අපි දන්නවා දැන් ඇත්තටම මේ ISIS සංවිධානය ඉරාකෙන් පළවා හැරීමේ වැඩපිළිවෙල පටන් ගත්තේ ඔක්තෝබර් මාසේ. ඉතින් ඒ ඔක්තෝබර් මාසේ ආරම්භ කරපු විශාල යුද මෙහෙයුම කවුරුත් බලාපොරොත්තු වුණා සති කිහිපයකින් අවසන් වෙයි කියලා. නමුත් ඒ කිසි කෙනෙක් විශ්වාස නොකරපු විදියට ISIS සංවිධානය යුද ප්‍රහාරයට මුහුණ දීලා ඒක බඩපැවැත්වීමට ඔවුන් දැඩි උත්සාහයක් ගත්තා. ඉතින් ඒ නිසාවෙන්ම තමයි ඉරාක හමුදාවලට මෙතරම් කාලයක් ගත වුණේ මොසුල් නගරය සම්පූර්ණයෙන් අත්පත් කරගන්න. මේක තමයි ISIS සංවිධානය යටතේ තිබිච්ච ප්‍රධානම ඉරාක නගරය බවට පත් වුණේ. අතර මේ අවස්ථාව වෙනකොට දිලුක්ෂි, ඒ නගරය තුල තියෙන ප්‍රධානම සංදිස්ථාන සියල්ලම වාගේ ඉරාක හමුදා අතර පත්වලා තියෙනවා. නමුත් ඒ පැරණි නගරයේ යම් යම් කොටස්වල තවමත් IS සාමාජිකයන් සැඟවි දිනපතාම වාගේ ඒ මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරනවා කියලා වාර්තා වෙනවා. ඒතර මේ අවස්ථාවේදී 100කට අධික පිරිසක් තවමත් මොසුල් නගරේ හැංගිලා මේ විදිහට ප්‍රහාර එල්ල කරනවා කියලා වාර්තා වෙන්නේ. නමුත් සමස්තයක් හැටියට ගත්තාම ඉරාකයේ තුල IS සංවිධානය විශාල පසුබෑමකට පත්වලා තියෙන බව නම් පැහැදිලි. නමුත් අසල්වාසී සිරියාවේ තවමත් IS සමාජිකයන් ඔවුන්ගේ ඒ ප්‍රහාර එල්ල කරන බව තමයි වාර්තා වෙන්නේ. නමුත් කලාපීය වශයෙන් ගත්තාම IS සංවිධානයට ඇතිවෙච්ච ලොකු පසුබැස්මක්. ඒ නිසාවෙන්ම තමයි ඉරාක ජනාධිපති අල් අබේදි මේ අවස්ථාවේදී ඉරාක හමුදාවත් ජනතාවත් පැස්සුමට ලක් කරලා තියෙන්නේ. ඔවුන් මහා පරිමාණයේ ජයග්‍රහණයක් අත්පත් කරගත්තයි කියලා මේ IS සංවිධානයට විරුද්ධව මොසුල් නගරය තුළ.
ඔබ සිරියාව පිළිබඳව සඳහන් කරපු හින්දා සිරියාවේ මේ ISIS මර්ධන කරතවයේ සම්බන්ධව මේ වෙනකොට ඇති වෙලා තියෙන අලුත්ම ප්‍රවණතා පිළිබඳව කතා බහ කරමු. සිරියාවේ මේ ISIS මර්ධන කටයුත්තට ඇමරිකාවත් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම රුසියාව ඇතුළු අනිකුත් යුද සංධානයකුත් එකතු වෙලා සිටිනවා. ඉතින් අපිට වාර්තා වෙන ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා යම් කිසි වූ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා කියලා. නෝ ෆ්ලයි සෝන් එකක් සඳහා ක්‍රියාමාර්ග ගත යුතුයි කියලා මේ ප්‍රධාන රටවල් දෙක. ඔබට මතක ඇති අපේ මේ ශ්‍රී ලංකාවේ පැවතුණු සිවිල් යුද්ධයේදී නෝ ෆයර් සෝන් වගේ, ඒ කියන්නේ යුද මුක්ත කලාපයක් වගේ, ඒ වගේ තමයි මේ නෝ ෆ්ලයි සෝන් එකක් සඳහා මේ රටවල් දෙක එකඟතාවලට යොමු වෙන්නට ඉතාමත් මාසන්නයි. මේ සම්බන්ධව තියෙන අලුත්ම ප්‍රවණතා මොනවද?
ඔව් දිලුක්ෂ, අතර මේ අලුත් යෝජනාව ඇවිල්ලා තියෙන්නේ ඇමරිකාවෙන්. ටිලර්සන් ලේකම්වරයා තමයි මේක ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. මෙතන අපි දකිනවා ඔබ කිව්වා වගේම ඇත්තටම රුසියාවයි ඇමරිකාවයි මේ සියලු දෙනාම, බටහිර බලවතුන් සියලු දෙනාම ඇත්තටම IS සංවිධානයට විරුද්ධව සිරියාවේ කටයුතු කරනවා. නමුත් ඔවුන් එසේ කටයුතු කළාට ඔවුන්ගේ අරමුණු වෙනස් වෙලා තියෙනවා. මොකද රුසියාව සහ තුර්කිය සිරියාවේ අසාද් ජනාධිපතිවරයාට පක්ෂපාතීව තමයි IS එකට විරුද්ධව කටයුතු කරන්නේ. ඇමරිකාව සහ අනෙකුත් බටහිර බලවතුන් ඔවුනුත් IS එකට විරුද්ධව කටයුතු කරන, නමුත් ඔවුන් සිරියාවේ ජනාධිපතිටත් විරුද්ධයි. ඉතින් මේ නිසාවෙන්ම තමයි මේ පරස්පර විරෝධීතාවය නිසා තමයි මේ සිරියාවේ අර්බුදය මෙතරම් දුරට දිග්ගැහිලා තියෙන්නේ. නමුත් මේ අලුත්ම ප්‍රවණතාවය තමයි දලුක්ෂි ඇමරිකාව යෝජනා කරන්නේ සියලු දෙනාම එකතු වෙලා මේ විදිහට යුද මුක්ත කලාපයක් ප්‍රකාශයට පත් කරන්න, විපතට පත් වෙන සාමාන්‍ය ජනතාවට වෙන හානිය අවම කිරීමේ අරමුණ තමයි මේදී ඉස්මතු වෙලා තියෙන්නේ. ඉතින් ඒකට රුසියාව එක්තරා විදිහකට හොඳ සුවපචාරයක් දක්වලා තියෙනවා. මේ කාරණාව G20 සමුළුවේදීත් සාකච්ඡාවට ගැනීමට නියමිතයි කියලා අපිට දැනගන්න තියෙනවා. විශේෂයෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති පුටින් ද්විපාර්ෂික රැස්වීමේදී මේ පිළිබඳ අවධානය යොමු කරාවිය කියලා. එසේ ඒක සාර්ථකව කරගන්නට පුළුවන් වුණොත් IS සංවිධානයට විරුද්ධව ඒ සිරියාවේ ඇති වෙලා තියෙන සටන් වලත් මීට වඩා සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට අවස්ථාවක් උදා වෙයි කියන ඒ බලාපොරොත්තුවත් ඇති වෙලා තියෙනවා.
ඔබට බොහොම ස්තුතියි අමල්. මේ තොරතුරු අපිට සමීප කරන්න අද දවසේදී සම්බන්ධ වීම පිළිබඳව අපි හැමනම් ලැබෙන සතිය සිකුරාදා හමු වෙමු. බොහොම ස්තුතියි. ආයුබෝවන්.
ආයුබෝවන් දුක්ෂි.